අමෝහ භාවනාවේ කරන්නේ අමෝහ කුසල මූලයේ භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ කරනවා. භාවනාමය ප්‍රඥාවෙන් අවිතක්ක අවිචාර සමාධිය, ඒකෙන් අදි ප්‍රඥා ශික්ෂාව, පග්ඝා නිමිත්ත, අනඤ්‍යතා වින්ද්‍රිය, අවිහිංසු පවිචාරය, බ්‍රහ්මචර්යයේ සනාව, එතනින් ප්‍රඥා ස්කන්ධය කියන එක ඇති වෙනවා. ඒතර මේ ධර්මයේ තේරුම් ගන්න අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. ඒතර තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නවා මේ භාවනාමය ප්‍රඥාව කියන එක. අමෝහ කුසල මූලයෙන් භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ කරනවා. භාවනාමය ප්‍රඥාව යනු කුමක්ද? යම් අකුසලයක් වේද, එම අකුසලය අකුසලය වශයෙන් දන්නේ දක්නේ. යම් කුසලයක් වේද, එම කුසලය කුසලය වශයෙන් දන්නේ දක්නේ. කුසලයාගේ යම් දියුණු කිරීමක්, වැඩි දියුණු කිරීමක් වේද, ඒ භාවනාමය ප්‍රඥාව නම් වේ. ඒතර භාවනාමය ප්‍රඥාවේ තියෙන්නේ මේ කුසලයාගේ වැඩි දියුණු කිරීම. ඉතින් මේක මේ අමෝහයේ අර්ථ දැක්වීමත් එක්ක සසඳලා බලනවා වැටෙනවා. නිබ්බාණං රතනන්ති කරිත්ව ආශ්චර්ය භාවේන අතුලං. ඒතර ඔය හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා නිවන රත්න කොට ආශ්චර්ය භාවයෙන් අතුලයි. ඒ කුසලයාගේ ඉපදීමෙන් දැනීමක් නෝනින් දැකීමක් වේද මේ අමෝහය වේ කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න අපි හිතමු මිනිස්සෙක් මැණික් ගන්නවා. පොළොව හාරලා මැණික් ගන්නවා. අරගෙන බොහොම සන්තෝෂයලා ඉන්නකොට තව එක්කෙනෙක් මැණික් ගලක් ගෙනල්ලා පෙන්නන ඔයාගේ කවගෙනේ බලන්න ඊට වඩා හොඳ එකක් වෙයි. එතකොට මෙයාට පේනවා මේ හැමනම් මේ මැණික් දැන් යා පරාදයිනේ තේනේ නේද? ඉතින් ওই විදිහට ගත්තාම දැන් රතනේ ඔයගොල්ලෝ දන්නවා මේ ත්‍රිවිධ රචන රතනේ කියනවා. ට්‍රිපල් ජෙම් කියලා නේද? බුදුන් දහම් සම්බෝ කියන්නේ. එතකොට මේ ලෝකේ රතන ජෙම්ස් වලින් ගත්තාම ඉහළම එක තමයි ওই විදිහට ගත්තාම ওই ත්‍රිපල් ජෙම් වලින් ගිහිල්ලා අන්තිමට නිර්වාණයම තමයි රතනේ වෙන්නේ. ඒක ආශ්චර්ය භාවයෙන් අතුලයි. දැන් අපිට තුලනේ කරන්න පුළුවන් කියලා කියන්නේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ වඩේ එක වගේ නෙමෙයි අර වඩේ එක කාමයේ මෙච්චරයි කියලා. එතකොට ඒ කියන්නේ කම්පෙයා කරන්න පුළුවන් දෙකක් වල. නිර්වාණය එහෙම කම්පෙයා කරන්න දෙයක් නැහැ. ඒක අතුලයි. එතකොට ඒ කියන්නේ ජෙම්ස් වලින් ඉහළම ජෙම් එක වගේ කියලා හිතන්න. ඒක තමයි ඔය පෙන්නා. එතකොට ඒක නිවන රත්න කොට ආශ්චර්ය භාවයෙන් අතුලයි. ඒ කුසලයාගේ ඉපදීමක් දැනීමක් නුවණින් දැකීමක් ඇද්ද? නිබ්බාන රතනන්ති කරිත්වා ආශ්චර්ය භාවයෙන් අතුල තත්ත කුසලස්ස උපසම්පදා ඥානේන පස්සන දැන ගැනීමක් තියෙනවද? අන්න ඒක තමයි අමෝහය කියන්නේ. එතකොට එහෙනම් මේ පොළොව හාරලා මැනික් ගන්නවා කියන එක නෙමෙයි. ඒ පානාතිපාත වගේ සංස්කාරයන් නොකර ඉන්නවා කියන එක තමයි හොඳයි කියන එක පේනවා. ඉතින් ඕක බැලුවාම ඉතින් ඒ නිර්වාණී විදිහට නිරෝධය සංස්කාරයගේ නිරෝධය උතුම් කියලා සංස්කාරයන් ඉවතලනවා නම් ඉතින් අපිට තේරෙනවා මරණය කියන එක දුකයි කියලා එහෙම වැටහෙනවා එහෙනම් නේද? පානාතිපාත කරනවා නම් ඒක වැටහින්නේ නැහැ නියව කරන්නේ නැත්නම් මේ සංස්කාරයන් කරන්නේ නැත්නම් අන්න වැටහීම කියන එක ඒක හොඳට ඇති වෙනවා. එතකොට එහෙමනම් පානාතිපාතයන් වැනි අකුසලයන් වෙන්වීම කුසලයාගේ දිනු කිරීම දෙයාකාරයි. පානාතිපාත අකුසලයන්ගේ වෙන්වීම එකක්, නූපන් කුසලයාගේ ඉපදීමත් උපන් කුසලයාගේ වැඩ දිනීමත් ඇද්ද ඒක තවත් එකක් කියලා පේනවා. එතකොට දැන් එහෙමනම් මේ භාවනාමය ප්‍රඥාවෙන් අපි එනවා අවිතක්ක අවිචාර සමාධිය කියන එකට. එතකොට භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ වූයේ අවිතක්ක අවිචාර සමාධිය පුරනවා. අවිතක්ක අවිචාර යනු කුමක්ද? විතක්කයක් නැත, විචාරයක් නැත. කුමන විතක්කයක්ද, කුමන විචාරයක්ද? කාම විතක්කයෝ නැත, විචාරයෝ නැත. ව්‍යාපාද විතක්කයෝ නැත, විචාරයෝ නැත. විහිංසා විතක්කයෝ නැත, විචාරයෝ නැත කියන එක. දැන් අපිට පේනවා මේ විදිහට. අපි දන්නවා පළවෙනි පාරේ අපි බැලුවා සවිතක්ක සවිචාර සමාධි. ඒකේ තියෙනවා දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ. ඒතකොට බ්‍රහ්ම විහාරේ මෙත්තා අප්‍රමාණී හිම තියෙනවා. එතකොට ඒකෙන් අපි දන්නවා මේ රූපේ ජරා වෙන බව කියලා දැනගෙන ඒක ඉවත් වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් ඊළඟට ඒකෙන් ඔගලන්ට එනවා. එහෙනම් කාම විතක් යෝගී නේ ඔය සවිතක්ක සවිචාර සමාධියේ මෙත්තාව අප්‍රමාණී තියෙනවා නම් ඒක සිද්ධ වෙනවා කියලා. ඊළඟට අමෝහ පාරේ අපි යන නිසා සංස්කාරයන් ඉවතලනවා. එතකොට එහෙමනම් ਵਿਚාරයෝ නැහැ. පේනවද මේ කාරණා දෙක සම්බන්ධ වෙන්නේ නැහැටි. සවිතක්ක සවිචාර සමාධියෙන් කාම විතක්කයන් අයින් වෙනවා. එතකොට අපි අමෝහ පාර නියන්නේ මේ නිර්වාණයේ රතනයක්. පොළොව හාරණ එක නෙමෙයි හොඳ. නොහාර නිකන් ඉන්නේ. එතකොට පාණාතිපාත අදත්තා දාන සංස්කාර නොකරන්නේ. එතකොට මම අමෝහ පාරේ යන නිසා සංස්කාරයන් ඉවතලනවා. මතකද සංස්කාරයන්ගේ නිවිචාරය ඇති වෙන්නේ මලකට බඹරෙක් කෙනෝ බඹරා මලට යන්නේ නැතුව කැරගෙන හොඳ මල් ඇති කියලා. කාමයේ වරදවා හැසිරෙන පුද්ගලයෙක් කෙනෝ එයා කල්පනා කරනවා කොහෙද හොඳ කෙනෙක් ඉන්නේ කියලා. අර යන්නේ නැතුව එක තැනකට වටේ කැරකිනවා වගේ නේද? එතකොට මේ ਵਿਚාරය කියනෙම අමෝහ පාරේ යනවනම් ඒක යනවා. ඊළඟට බලන්න අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය. අපි දැන් අදෝස පාරේ අපි ගමන් කළා. ඒකේ කිව්වා භවේ යන විතක්කේ නැත කියලා. එතකොට භවේ යනවා නම් ඉතින් අපිට ව්‍යාපාදයක් ඇති වෙන්නේ නේද? මං කිව්වේ දෙන්නේ එක්කෙනෙක් හුස්ම ඇදෑදී ඉන්නවා. ඔක්සිජන් ටිකයි තියෙන්නේ. තමනුත් ඔතින්ට යනවා නම් භවේ ගියා නම් යරමොන්සයට ගන්න තියෙන හුස්ම ටික හරි ගන්නවනේ. තව කෙනෙක් දුප්පත්ව කකා ඉන්නවා. තමනුත් ඔතන ගිහිල්ලා ඉපදෙනවා කියන්නේ අර මොනුසයට කන්න තියෙන ටික හරි තමන් ගන්නවා කියන එක. එතකොට භවේ යන්නේ නැත්තම් එන ව්‍යාපාද විතක්කයක් නෑ. අර පයිරිස්ටිස් එකට එහෙම රණ්ඩු වෙනවා කියේ කතාව නෑ. අමෝහ පාර යන නිසා සංස්කාරයෙන් ඉවතලනවා. එහෙමනම් ਵਿਚාරයෝ කියන එක නෑ. එහෙමනම් ව්‍යාපාද විතක්කයෝ ව්‍යාපාද ਵਿਚාරයෝ නැතිවීම කියන එක තියෙනවා. ඊළඟට දැන් ওই පළවෙනි කාරණා දෙකෙන් අපිට පේනවා අපි මේ පළවෙනි දෙක සම්පූර්ණ කරා නම් ඉතින් ඒක මගින් ඉතින් ඒ සංස්කාරයෙන් ඉවතලා අමෝහ පාර යනවා නම් අපිට මේ විහිංසා විතක්කයෝ කියන එක නැති වෙනවා. හැබැයි විහිංසා ਵਿਚාරයෝ කියන එක ඕකෙන් නැති වෙන්නේ නැහැ. ඒ විහිංසා ਵਿਚාරයෝ නැති වෙන්න නම් මේ පග්ඝා නිමිත්ත කියන එක තියෙන්න ඕනේ. ඒක ඊළඟට එන කාරණාව. ඒ කියන්නේ පග්ඝා නිමිත්තේ මනාවකට පවතිනවා නම් ඒක තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එතකොට අවිහිංසා ਵਿਚාරයෝ හරියටම ගහරා මනාවකට පවත්තන. එතකොට සම්මා දිට්ඨිය මගින් චිත්ත සංස්කාරය. දැන් බලන්න මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් අපි අවිජ්ජා වෙනවනේ. සම්මා දිට්ඨිය තියෙනවා නම් අවිජ්ජාවන් අතහරිනවා. අවිජ්ජා කියන්නේ චිත්ත සංස්කාර නේද? එතකොට ඒව අතහැරීම කියන එක තියෙනවා. ඒකට පග්ඝා නිමිත්ත අවශ්‍යයි. එතකොට මෙතන සියුම් බවක් පේනවා ඕගලන්ට. මෙතන ਵਿਚාරේ නිකන් යන්නේ නැහැ. අර උඩ කාරණා වලින් තව චුට්ටක් යන්න ඕනේ කියන එක. ඉතින් හරියට කරනවා නම් වෙන්නත් පුළුවන්. මොකද දස කුසලයෙන් පාවිච්චි කරනවා නම් අරියටමක සම්පූර්ණව අරියටමක සම්පූර්ණ වුණා නම් මේක හරියනවා. දැන් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්සේ ස්ලයිඩ් එකට අධිප්‍රඥා ශික්ෂාව. අවිතක්ක අවිචාර සමාධිය පරිපූර්ණ වූයේ අධිප්‍රඥා ශික්ෂාව පුරනෝ. අධිප්‍රඥා ශික්ෂාව යනු කුමක්ද? යම් කුසලයාගේ ඉපදීමක් ඇද්දේයයි. කුමන කුසලයක්ද? අරූප ධාන කුසලය. එතකොට අරූප ධානය කුසලයයි කියලා කිව්වහම එකපාරටම ඕගලන්ට හිතෙනවා ආ එහෙමනම් මං අරූප ධානයෙන් කියනවා ඇති කරගන්නවා කියලා නේද? ඒක නෙමෙයි මේ පෙන්නන්නේ. අරූප ධාන කුසලය කියන්නේ මොකද්ද? අරූප ධාන කිසිවක් අල්ලා ගැනීමක් නැතුව ඉවර වේදේයයි. සම්පූර්ණයෙන් අයින් කිරීමයි කියන එකයි එතන තියෙන්නේ. එතකොට ඉතින් මේක අර ඉහෙළම සම්මාදීතේ සාකච්ඡා කළා වගේ මතකද චූල ශුන්‍ය සූත්‍රය අපි බැලුවේ ඊළම සම්මාදිට්ඨි දුක්ඛ නිරෝධ සත්‍ය පමණක් තියෙන්නේ කියලා නේද? එතකොට අන්නේ විදිහට බලන්න ඕනේ. අර රිටක් අරගෙන පෙන්වුවේ අවිද්‍යාව පත්‍ය සංඛාරව විදිහට ගිහිල්ලා මෙතන මේ එළියේ තියෙන නන්දියයි කියලා නේද? එතකොට මේ අවස්ථාවේ විදිහටයි මේ පෙන්වන්නේ. සම්පූර්ණයෙන් අයින් කිරීමක් කියන එක තියෙනවා. දැන් ඉතින් අපි දන්නවා අපි සීලස්කන්ධය බැලුවානේ දැන් අදෝස භාවනාවේ. එතකොට ඒකේ භවයේමක් නැති කියලා නේද? එතකොට එහෙමනම් ඉතින් අවිද්‍යාශ්‍රව ඉඳන් අපි කාමාශ්‍රව කරා යන්නේ නැත්තම් එහෙමනම් කිසිදු ධානයක් අපි අල්ලාගෙන යන්නේ ඉන්නේ නැහැ. අපිට ওই අධිප්‍රඥා ශික්ෂාව තියෙනවා නම් අපි එකම ධානයක්වත් අල්ලගන්න යන්නේ නැහැයි කියන එක තේරෙනවා. ඒ කියන්නේ අපි අවිද්‍යාශ්‍රව ඉඳන් කාමාශ්‍රවට යන්නේ මොකද? සුඛයි කියලා. ඒකේ පිහිට හොයාගෙන යන්නේ. දැන් අපි යන්නේ නැහැ. මොකද අපි හිත කියන්නේ නැහැ. දැන් මේ ජීවිතේ නම් හරිනේ. අර ධානයකට ගියා නම් ඒක හිටියා නම් හොඳයි කියලා ඒකවත් කියන්නේ නැහැයි කියන එක තියෙනවා. අන්න ඒකයි එතන සම්බන්ධතාවයේ ගැඹුරට තියෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හයවෙනි සයිඩ් එකට. මේක පෙන්වන පග්ඝා නිමිත්ත කියන එක. අදි ප්‍රඥා ශික්ෂාව පරිපූර්ණ වූයේ පග්ඝා නිමිත්ත පුරුම. පග්ඝා නිමිත්ත යන කුමක්ද? යම් ආශ්‍රයක් වේද, එම ආශ්‍රයන් ශ්‍රේ කිරීමට තුඩු දෙන්නා වූ යම් ධමයක් වේද යයි. කුමන ධර්මයක් ආශ්‍රයන් ශ්‍රේ වීමට තුඩු දෙන්නේද? චතුරාර්ය සත්‍යයි. එයි බැස ගැනීමක් වේද? ඒ පග්ඝා නිමිත්ත නම්. ඉතින් ඕගලන්ට මතකයි අර දවස් හතරේ වැඩසටහනේදී අපි කරා ඒ පළවෙනි එකේදී දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා. ඒකේ අපි දුක්ඛ සත්‍යය. ජාති ජරා ගොම්බෙට්ටින් ඉන්න පණුවගේ වෙන්නේ. ඒ වගේ ජීවිතයක් ගත කළා කියලා ගොම්බෙට්ටෙන් එළියට පැන ගන්න විරියක් හැම ගත්තේ. එතකොට ඒකෙන් පස්සේ ආවනේ දුක්ඛ සත්‍යය කියන්නේ. එතකොට දුක්ඛය තියෙනවා නම් කාමාශ්‍රය කියන එක නැති වෙලා යනවා. ඒ කියන්නේ අරක ලෙඩ 10ක් නේ. දැන් අපි දන්නවා සතර ආහාර දුක්ඛේ කාමාශ්‍රය එක ලෙඩ 10ක් නම් අන්න බේත් 10 ගත්තාම දුක්ඛයෙන් තමයි ගැලවිලා යන්නේ කාමාශ්‍රය කියන එක. එතකොට ඒ වගේම දුක්ඛ සමුදය මගින් භවආශ්‍රය කියන එක දෙවෙනි පාරේ නැතිවීම කියන එක තියෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් තමයි මෙතන ආශ්‍රය වීම කියන එක අයින් කිරීම කියන එක තියෙනවා. ඒක ඉතින් දවස් හතරේ වැඩසටහනෙම ඒක පැහැදිලි වෙනවා තමන්ට. දැන් ඊළඟට අපිට පේනවා දැන් අපි අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රය වලට යන්නේ නැත්තම් දැන් අපි කිව්වනේ ඊට ඉස්සෙල්ලා අධිප්‍රඥා ශික්ෂාවේදී මේ ධානයෙන් හරි හොඳයි කියලා මම යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යන්නේ නැත්තම් ආශ්‍රවක්ෂය වීමට තුඩු දෙනවා. ආශ්‍රය ශය කිරීම කියන එක. දැන් ආශ්‍රය ශය කරන්න තියෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක් හිතනවා ඉතින් මෙන්න මේ රූපේනේ මේක ජරාව මේකත් එක්කනේ තියෙන්නේ කියලා. කාලයක් ගියාම මේ මනුස්සයාට පේනවා තව ධර්මයක් ඉගෙන ගත්තාම මේ රූපේ නෙමෙයි මේ නාම කොටසේ තියෙනව මේ ධානයන්ගෙන් කතාව කියලා. ඊට පස්සේ තේරෙනවා මේ ධානයන් නිසා ඇතිවෙච්ච ප්‍රතිපලය නිත්‍යභාවය. දැන් ධානයන් එපයි කියුවට හරියන්නේ නැහැ. ධාන නිසා ඇතිවෙච්ච නිත්‍යභාවය තියෙනවා. ඒකට ධානිනුත් අයින් කරන්න ධාන නිසා ඇතිවෙච්ච නිත්‍යභාවයත් අයින් කරාම තමයි තමන්ට රූපේ අයින් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකනේ අපි කිව්වේ නේද? මුලදීම කිව්වනේ අර දර අපි පෙන්වුව පළවෙනි පාරේම අපි අයින් කරනවා කියලා නිවසඤ්ඤා නාසඤ්ඤායතන හදන සංස්කාරය. ඊළඟට රූපයට සුඛයි කියන ඒවා නේද? ඒ කියන්නේ ඒ වගේ සංඥාවන් දක්වා අපි ආවනේ අයින් කරනවා කියලා. එතකොට ඒ අර්ථයම තමයි ඔය ආපහු Tamanට පේන්නේ. කොයිතරම් දුරට ඒක යනවද කියන එක. අතර අවිද්‍යාවෙන්නම් කාමාශ්‍රයට යන්නේ මෙන්න මේ ධානය හොඳයි කියලා හිතාගෙන. එතකොට එහෙම යන්නේ නැහැ කියන එක පේනවා. ඉතින් දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? අපේ තියෙන්නේ මේ විඥානයේ නොගැලපීමක්. විඥානයේ කිසිම ආකාරයෙන් ගැලපීමක් නැහැ නේ. කොයි ආකාරයට ගත්ත දැන් බලන්න ඕගොල්ලෝ පොඩි කාලේ ආහාර ටිකක් අරගෙන බැලුවාම දැන් කනකොට taste buds ඒ විදිහට නැහැ. නොගැලපීමක් නේ තියෙන්නේ. ඊළඟට දැන් කල්පනා කරනවා මේක අතහැරලා වෙන එකකට ගියා නම් වැඩේ හරි කියලා. ඒත් ඔච්චරයිනේ ওই ප්‍රශ්නේම ආපහු අට ගන්නවා. ඒතර විඥානයේ තියෙන නොගැලපීමක්. ඒතර නොගැලපීම අපි අත්හා කරගෙන ඉන්නේ. ඒක තමා කරගෙන ඉන්නේ අපි. ඉතින් නොගැලපෙන්නට තුරු දෙන්නා වූ ධර්මිය නොපවතින බව වටහා ගන්නවා නම් ඉතින් Tamanට පුළුවන් මතකද අපි පෙන්නවා දැන් සමාපත්තියෙන් තියෙන අය අතර ගත්තාම සමාපත්තිය නැති එක්කන ගැලපෙන්නේ නැහැ. නිකන් රූප විසින් විතරක් ගන්න එපා, ධානා වශයෙන් උත් ගන්න. එතකොට දැන් ඉතින් නමුත් ධානයන් කියනවා පවතින්නේ නැහැ නේ. පජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පරිසාරණ අයං අදෝසෝ කියවෙන්නේ. එතකොට මේ ධර්මය නොතිනවා කියලා මේ පග්ඝා නිමිත්තෙන් ඒ වටහා ගැනීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හත් වෙනි ස්ලයිඩ් එකට. දැන් මේකේ පෙන්නනවා අඤ්ඤතා විනෝ ඉන්ද්‍රිය. පාලි භාෂාවෙන් කියනවා අඤ්ඤතා විනෝ ඉන්ද්‍රිය කියලා, සිංහලෙන් කියනවා අනඤ්ඤතා විඳ්‍රිය කියලා. පග්ඝා නිමිත්ත පුන පුනා වඩන්නේ මනස යොමුවන්නේ එයින් අඤ්ඤතා විඳ්‍රිය ඇති වෙනවා. අඤ්ඤතා විඳ්‍රිය අනුකමක්ද යම් ආශ්‍රයක් ෂෙවීමක් ඇතිදේ එමගින් අනාශ්‍රෝ වෙනවා. ඒතර මේක සිදු වෙන්නේ කෙසේද? අනාශ්‍රෝ චිත්තේ පුනුපුනා වැඩිවීමක් දිනු කිරීමක් ඇතිදේ ඒ සතර ආකාරයකින් සම්පූර්ණ වෙන්න ඕන. පළවෙනි එකට පෙන්නනවා යම් ආශ්‍රයක් නොයිපදී ඇද්ද එම ආශ්‍රයව නොයිපදීම පිණිස වෑයම් කළ යුතුය. මේක හරියට අර පළවෙනි විරිය වාගේ නේද? ඒකේ පෙන්නන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නොයපදීම් පිස වෑයම් කරනවා. ඒතොර එතන වෙන්නේ අකුසල ධර්මෝ කියලා. දැන් මෙතන පෙන්නන්නේ ආශ්‍රය. යම් ආශ්‍රයක් නොයපදී යද්දී මාශ්‍රය නොයපදීම් පිණස වෑයම් කරනවා. එතකොට ඒක පළවෙනි විරිය වශයෙන් ඔයගලන්ට මතක තියාගන්න පුළුවන්. පළවෙනි විරියම නෙමෙයි. හැබැයි වචනිය වෙනස්. මෙතන ආශ්‍රයයන් කතා කරනවා. එතකොට ඒ කියන්නේ මෙතන කෙටියෙම කියනවා නම් අපි කාමාශ්‍රය ඉඳ අවිද්‍යාශ්‍රෝ නොවීමට තමයි මෙතන මේ පළවෙනි එකේ පෙන්නන්නේ. ඊළඟට පෙන්නනවා යම් ආශ්‍රයක් ඉපදී ඇද්දේ මාශ්‍රය පහකල යුතුයි. ඒක දෙවිනි විරිය වාගේ නේද? uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya. ලෝභ දෝෂ මෝහ පහ කරනවා කියලා. අන්න ඒ විදිහට මතක තියාගන්න එක. ආශ්‍රයක් ඉපදිලා තියෙනවද? ලෝභ දෝෂ මෝහ අපි ළඟ තියෙනවා වගේ ආශ්‍රයන් අපි ළඟ ඇති වෙලා තියෙනවද? ඒක පහ කළ යුතුයි කියලා. ඉතින් ඒක ඔයගලන්ට පේනවා හරියට භව ආශ්‍රයයට නොයෑම වගේ. භව ආශ්‍රයයට නොයෑම කියන එක තමයි මේ දෙවෙනි එකේ පෙන්නන්නේ. ඊළඟට තුන්වෙනි විරිය එක බලන්න මේක. තුන්වෙනි කාරණා. යම් ආශ්‍රය පහ කිරීමට යම් කුසලයක් කළ යුතුද? එම කුසලයෝ වඩා තිබිය යුතුය. ඒක හරියට තුන්වෙනි විරිය වාගේ නේද? තුන්වෙනි විරියේදී අපිට පේනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. ඒකම නිපෙන්නන්නේ ආශ්‍රයම් පහ කිරීමට කුසලයක් කළ යුතුයි. මේ කුසලයෝ වඩා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ කියන්නේ මොකද්ද? මේ ditthi ආශ්‍රව නොවීම කියන එකයි මෙතන පෙන්නන්නේ. ඊළඟට හතරේදී පෙන්නවා යම් ආශ්‍රය පහ කිරීමට යම් කුසලයක් පැවතිය යුතුද? එම කුසලයෝ මුලා නොවි පැවතිය යුතුය. ඒ කාරයට හතරෙනි විරිය වාගේ නේද? uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammūsāya viyyō bhāvāya. ආශ්‍රය පහකින් කුසලයක් පැවතිය යුතුද? මුලා වෙලා මුලා නොවි එක පවත්වනවා කියන එක ඒක තියෙනවා. එතකොට මේක පෙන්වන්නේ මොකද්ද? මේ අවිද්‍යාශ්‍රයෙන් දන් කාමාශ්‍රව නොවීමට. දැන් පේනවාද? අපි කාමාශ්‍රයෙන් දන් අවිද්‍යාශ්‍රයට යන්නේත් නැහැ, භවආශ්‍රවත් නැහැ, ditthiyāśravat නැහැ. අපි අනිත් පැත්තට අවිද්‍යාශ්‍රයෙන් දන් කාමාශ්‍රයට යන්නේ නැහැ කියන එක පේනවා. එහෙමනම් ඉතින් ආශ්‍රයන් ෂෙයා කරන්න පුළුවන් නේද? ඉතින් මේක විරිය හතර වශයෙන් මතක තියාගන්න. එතකොට ඒකේ උදාහරණ වශයෙන් මේකේ මේ අර ටී කප් එක තුලේ ඇත්තේ පොහු සංඥාවක්. මතකද ස්පෙෂල් එකේදී අපි බැලුවේ? එතකොට ඒක දන්නවනම් දකින්නවනම් ඒ පහ කිරීමක් ඇද්ද? ඒ මුලා නොවි පැවතීම කියන එක තියෙනවා. ඒ කියන්නේ අර නිබ්බාණං රතනන්ති කතාව තමයි තාමත් එන්නේ. මැණික් ගරණ එක නෙමෙයි. සංස්කාර කරන එක නෙමෙයි. ඒක නොකර නිකන් ඉන්න එක තමයි හොඳ. මොකද සංස්කාර කරලා ගන්නේ පුහු සංඥාවක් නේ. මම හොඳ බෙදරක ඉන්නවා, මං හොඳට කනවා නේද? පුහු සංඥාවන් ගොඩක්ම තමයි එන්නේ. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. ඒක පෙන්නනවා අවිහිංසූ පවිචාරය කියන එක. අඤ්ඤතා වින්ද්‍රිය මගින් අවිහිංසූ පවිචාරය කියන එක ඇති වෙනවා. අවිහිංසූ පවිචාරය යනු කුමක්ද? යම් කුසලයාගේ ඉපදීමක් ඇද්ද එයයි. ඒක සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය වාගේ. මතකද අපි කිව්වා? අපි අර නොසෙවිතු සෙවිතු දේවල් නොසෙවිතු දේවල් නේද? එතකොට ඒ පානාති පාතා අකුසලයව නොසෙවිතු දේවල් නෙමෙයි කියලා. ඉතින් අන්තිමට ගත්තාම අත්තභාව පටිලාභය කියන එක පහ කළා නැත්නම් ඉතින් ඒකත් නැවත ඉපදීමක් තියෙනවද, අනාගාමී වුණත් තව භවයක් තියෙනවද, ඒක නොගති යුතුයි කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි දැන් මේටි ඉස්සෙල්ලා එකේදී අපි පෙන්නවා අඤ්ඤතා විනෝ ඉන්ද්‍රියේදී අපි පෙන්නවා මේ ආශ්‍රයම් පහකරන්න අපි උත්සාහ කරනවා, විරිය කරනවා. එතකොට අනාසෝචිත්‍ය ඇති කර ගැනීම සාර්ථක වුණොත් ඒවනම් අනාසෝචිත්‍ය තුල සංස්කාරයක් පවත්වන්නේ නැහැ. අනාසෝචිත්‍ය කෙනා හිතන්නේ යන්නේ නැහැ නේ. එතකොට සංස්කාරයන් එහෙනම් ඉවතලනවා. සංස්කාරයෙන් උතලන්නේ ඒම කුසලයේ වන්නේ. පේනවද අපි නිබ්බාන රතනන්ති කියන එකට ආපහු එතනින් යවෙනවා. මේකේ මේ භාවනාව මේ පාරේ හරි ලස්සනයි. මොකද මේ පළවෙනි එකම වටිනවා. නිබ්බාන රතනන්ති කරිත්තා. එතනම භාවනාව තියෙනවා. මේකේ පෙන්වන්නේ මේකේ යන්න ඒකම කළ යුතුයි කියන එක මේ පෙන්නා තියෙනවා. ප්‍රඥාවෙන් ඇවිල්ලා ওই විදිහට පෙන්වන ওই ආශ්‍රයයන් අයින් කරලා ඒකම තමයි කරන්න ඕනේ කියන එකට. එතෙන්ටම යන උඩටමයි යවෙන්නේ. සාමාන්‍යයෙන් උඩින් නම් පල්ලෙහාට යන එකනේ. මේකේ පල්ලෙහාට යන්න ආපහු උඩටමයි යවෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපි ඊළඟ අවේන්සු පවිචාරය බැලුව දැන් තියෙන්නේ බ්‍රහ්මචර්යේසනාව කියන එක. එතකොට බ්‍රහ්මචර්යේසනාව යනු කුමක්ද? යම් ආශ්‍රය ප්‍රහීන කලායකු කෙසේ ජීවත් වන්නේද? එසේ ජීවත් වීමට උත්සාහ කිරීම. ඒක තුන් ආකාරවල. යම් අකුසලයක් පහ කරන ලද්දේ නැවතත් එම අකුසලිය නොගනි. දැන් ඉතින් අපි ඔය අකුසලිය කියන එක ගත්තාම අපි නිතරම කල්පනා කරන්නේ ති පානාතිපාත අකුසලානේ. ඒ ක්‍රමයටනේ අපි බලන්නේ. දැන් හැබැයි මෙතන මේ අකුසලයන් කියන එක ගත්තාම ඊට වඩා පොඩ්ඩක් තවත් ගැඹුරට යනවා. ඒක කියන්නේ භවය අත්හරින්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නේ සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රයේ අත්ත භව පටිලාභේ රීබර්ත් නොට් එන්ඩඩ්, ඉවර කරලා නැත්තම් ඒක නොසෙ යුතු දෙයක්. එතකොට ඒ කියන්නේ නැවතත් භවය නොගනි. අන්න ඒක තමයි මෙතන මේ පෙන්නන්නේ. මෙතන මේ අකුසලයේ ගුවාම කල්පනා කරන්නේ මම භවයට අත්හැරියේ නැත්තම් ඒ කියන්නේ මම අකුසලයන්. භවය අත්හරිනවා නම් ඉතින් අකුසලේ පහ කළා කියන එක. ඊළඟට පෙන්නනවා යම් කුසලයක් වඩන ලද්දේ ද එම කුසලිය මුලා නොවි පවත්තයි කියන එක. ඒ කියන්නේ ධ්‍යාන තලයක ඉපද වාසය කිරීමට ඇති ආසාව පහ කළොත් අන්න ඒක කුසලයක්. අර කුසලෝච ජහාති පාපකංගි වෙන්නේ. ඒකේදී අර ධාතු එහෙම අරගෙන මේක මගේ නෙමෙයි කියලා ගත්තාම කුසලයේ ඇති වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ධ්‍යාන තලයක ඉපදලා වාසය කරන්න ඇති ආසාව. ඒ කියන්නේ අවිද්‍යාශ්‍රයෙන් දන් කාමාශ්‍රයට අපි එනවා කියන එක නේද? එතකොට ඒක අපි අයින් කරනවා. එතකොට එහෙම කළොත් අන්න අපිට කුසලයක් කියන එක තියෙනවා. එතකොට මේ මුලා නොවි පවත්නවා කියන එක. මොකද මෙතන මේ පටිච්ච සමුප්පන්නේ වශයෙන් හිතන්න ඕනේ. දැන් අපි දන්නවා භවපච්චයා ජාති. ජාති දුකයි නේද? භවය නිසා ජාති. අවිද්‍යාශ්‍රය නිසා කාමාශ්‍රය. අන්න පටිච්ච සමුප්පන්නේ. එතකොට මම මේක අයින් කරනවා කියන එක අන්න කුසලයක් කියන එක. ඊළඟට පෙන්වන යම් ආශ්‍රයක් නැසන් ලද්දේද එම ආශ්‍රය නැවතත් පිහිටකොට නොපවත්නවා කියලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් නම් අපි කාමාශ්‍රය දක්වා යෑමක් කරන්නේ නැ නොකරයි. අපි යන්නේ මොකටද? පිහිට හොයාගෙන. කාමාශ්‍රය කියන්නේ සුඛයි කියන කී පසු සංඥාවනේ. ඒක හරියට දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා. දැන් පින්ඩ පාතේ වදිනවා කියන්නේ ඔක හාමුදුරම. ඒක හාමුදුරම කල්පනා කරනවා මෙන්න මේ පළාතෙන් ගියා නම් මට ලුණු මිරිස් චුට්ටක් මේ ගෙදරින් හම්බ වෙවි කියලා නේ. ඒ කියන්නේ මොකද්ද? ලුණු මිරිස් කෑම සුඛයි සුඛයි කියන එකේ පසු සංඥා. ඒතකොට මේ ශාරීරිය පවත්වනවා කියන එක අපේ මේ අවිද්‍යාවේ කතාවක් නේ නේද? මේක පවත්තක කොහොමද සැපට පවත්වාගෙන ඉන්න ඕනේ කියන කතාව. එතකොට අවිද්‍යාව ආශ්‍රයෙන් දැන් අපි කාම ආශ්‍රයෙන් ලුණු මිරිස් හොයන්න යනවා කියන්නේ ඒකයි. එතකොට අපි නිතරම කරන දෙයක් තමයි ආශ්‍රයන්ගේ පිහිට අපි හොයනවා. මෙන්න මේ කාම අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට කරා ගමන් කරනවා. කාමාශ්‍රය කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව. මෙයා ඒක කරන්න යන්නේ නැහැ. යම් ආශ්‍රයයක් නැසන ලද්දේද මම නැසුවා නම් ඒක පිහිට හොයන්න යන්නේ ආපහු ලුණු පිරිස් චුට්ටක් හොයන්න යනවා කියලා කතාවක් නේ. එතකොට මේකේ මේ එකයි දෙකයි කාරණාවලින් මෝහජ පරිදාහය. දැන් මේක මෙයා අමෝහ පාරට විරුද්ධ පාරනේ පෙන්නන්නේ. එතකොට මේකේ කාරණාව උගලන්ට පේනවා 8යි. මෝහ පාරේ කාරණා 9යි. එතකොට මේකෙන් උගලන්ට පේනවා මේ කාරණා 1යි 2යි මගේ මෝහජ පරිදාය ඉවත් කරන. වයසංකත ලක්ෂණ ඉවත් කිරීම කියන එක කරන්නේ මේ තුන්වෙනි එකෙන්. මේ කුමක් නිසාද? යම් ආශ්‍රයක් නැතිද එමගේ ඉපදීම නොවන බැවිනි. ඉපදීමක් නැත්නම් ඉතින් ඉපදෙනවා නම් මේ වයසංකතය ඇති වෙන්නේ නේ. වැය වෙනවා කියන එක ඉප දෙන්නේ නැත්නම් ඒ කතාව නෙමෙයි. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ප්‍රඥා ස්කන්ධය කියන එක. බ්‍රහ්මචර්යේසනාව පරිපූර්ණ වූයේ ප්‍රඥා ස්කන්ධය කියන එක පරිපූර්ණ කරගෙන. එතකොට මේ ප්‍රඥා ස්කන්ධයේ පරිපූර්ණ එකේ කාරණා හතරක් තියෙනවා. නසන ලද ආශ්‍රයන් නිසා වන ප්‍රඥාව. ඒක පළවෙනි කාරණාව නසන ලද ආශ්‍රයන් නිසා ඇතිවෙන ප්‍රඥාව කියන එක. දැන් බලන්න අර උපේක්ඛා නිමිත්තෙත් අපි පොඩ්ඩක් බැලුවා නේද? පානාතිපාතේ කර කර හිටියා ඒක අතහැරියට පස්සේ ඇතිවෙච්ච සුඛේ නිසා පෙරකලා උදේ දුකයි. එතකොට අපිට පේනවන්නේ යර්ථයෙන් ගත්තහම ඉතින් අපි ආශ්‍රයන් නැසුවා නම් අන්න දැන් සුඛයි නේද? ඒ අර්ථයක් තියෙනවනේ. එතකොට මෙතන මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බැලුවානේ මේ 8 ස්ලයිඩ් එකේදී දෙවෙනි කාරණේ යම් කුසලයක් වඩලද්දීද එම කුසලිය මුලා නොවි පවත්වයි කියලා. ආන්න ඒක තමයි මේ දෙකෙන් තමයි එකට එන්නේ. ඒකේ තියෙන දෙවෙනි කාරණාවෙන් අපිට Brahmacharya යෙසනාවේ දෙවෙනි කාරණාවෙන් අපිට එනවා මෙතන මේ ප්‍රඥා ස්කන්ධේ පළවෙනි කාරණාව. ඒ කියන්නේ කිසිදු ධ්‍යාන තලයක ඒක සුඛ වශයෙන් නොගන්නේ. ඒ කාමාශ්‍රව කියන එක නැතිව. එමගින් අවිද්‍යාශ්‍රම, ඒ කියන්නේ කාමාශ්‍රවෙන් දැන් අවිද්‍යාශ්‍රවට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ආශ්‍රව නැසීමේ ඥානෙ, ආශ්‍රවක්ෂයේ ඥානිය කියන එක. අන්න ඒක එන්නේ Brahmacharya යෙසනාවේ තුන්වෙනි කාරණාවෙන් තමයි මෙතන මේක දෙකට එන්නේ. දැන් දෙක එකට ආවා. තුන දෙකට එනවා. අන්න මතක තියාගන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ අවිද්‍යාශ්‍රමෙන් ඉඳන් කාමාශ්‍රයට යන්නේ නැත්තම්. ඒ කියන්නේ අපි කියලා ලෝම ප්‍රතිචුට්ටක් හොයාගෙන යන්නේ නැහැ. එතකොට එහෙමනම් ඉතින් ඒ ආසවක්ෂී ඥානියට එන්නේ. එතකොට ඊළඟට අපිට වෙනවා උත්පත්ති කෙලවර වූ බව දත් ඥානිය. අන්න ඒක ඇති වෙන්නේ Brahmacharya යෙසනාවේ පළවෙනි කාරණාවෙන් තමයි මේක තුන වෙන්නේ. එතකොට එක තුනට යනවා, දෙක එකට යනවා, තුන දෙකට යනවා කියන එක කල්පනා කරන්න පුළුවන්. එතකොට දැන් ඒ ඊළඟට පේනවා Brahmacharya යෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානිය. ඉතින් මේක මේ අස්මිති මානිය කියන එක පහ කිරීම වගේ තමයි ඒක ඇති වෙන්නේ. ඉතින් දැන් මෙතන මේ කාරණාවන් මෙතන මේ දෙවෙනි කාරණාවයි හතරවෙනි කාරණාවයි තියෙනවනේ. ආසව නැසීමේ ඥානි, ආසවක්ෂේ ඥානි, Brahmacharya යෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානි. අන්නේ කාරණාවලින් ගත්තාම උපේක්ඛා අප්‍රමාණී ඉඳන් උපේක්ඛා චේතෝ විමුක්තිය ඇතිවීමට ඒක උදව් උපකාර වෙනවා. දැන් එතකොට ඔය ආසවක්ෂේ ඥානිය කියන එක අපි පොඩ්ඩක් ආපහු කල්පනා කරමු. ඒ කියන්නේ යම් ආශ්‍රයක් නැසීමට කුමක් කළ යුතුද? ආශ්‍රෝෂය කිරීම. ඉතින් ඒකට ඔගොල්ලෝ මේ භාවනාව කළා. ඒක තමයි දුක්ඛ ටේබල් එක. ඒ දුක්ඛ ටේබල් එකේ බැලුවා අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනව නම් මගේයි කියලා ගන්න වටිනවද? මගේයි කියලා ගන්න වටින්නේ නැත්තම් නන්දි වීම වටින්නේද? ඒ කියන්නේ මැරිලා ඉපදෙන අර සුඛයි කියලා අරගෙන නේද? එතකොට මෙරි ඉපදීම නොවටින්නේ නම් සුඛවන්නේද දුකවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ. මේ දුක්ඛ ටේබල් එකේ භාවනාවෙන් තමයි මෙතන මේ දෙවෙනි කාරණාව කියන්නේ කියන්නේ. එතකොට ඒක වෙනවා නම් ඉතින් පළවෙනි කොලම් එක දුක්ඛ ටේබල් එකේ පළවෙනි කොලම් එක සම්පූර්ණයෙන් ඉවත් වෙනවා නම් ආශ්‍රව නැසෙනවා. ඒ කියන්නේ දැන් උතන ගත්තාම ඒකේ දුක්ඛ ටේබල් එකේ රෝස් වල තියෙනවා ඒ ඔය මෝනින් මෙඩිටේෂන්ස් වල එහෙම පෙන්වලා දීලා තියෙනවා. ඒකේ ඔය නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභයම හරි දක්ෂයි. එයාගේ ගත්තාම එයා ඉන්නේ ඔන්න ඔය පළවෙනි කොලොම් එක සක්කාය දිට්ඨිය තියෙන කොලොම් එක. ඒක දක්වා තමයි එයාගේ තියෙන්නේ. එතකොට ඒවා අයින් කිරීමක් කියන එක තියෙනවා සම්පූර්ණයෙන් අයින් වෙන. ඉතින් ඒ කියන්නේ දැන් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. ඔය උපායාසී කියලා කියන්නේ මොකක්ද? උපායාසී කියලා කියවහම මතකද අපි කිව්වේ අර මැරිලා ඉවරලා නේද? පෝතලි සූත්‍රයෙන් බැලුවේ කෝදු උපායාසය කියලා. පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ, පළතුරු ගෙඩිය විසිකරලා ඉන්නත් බෑ. ඉතින් මට ජීවත් වෙලා ඉන්න ඕන නම් ඉතින් ඉන්න බැරි නම් මට තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් නේද? එතකොට ඉතින් ඔතන තියෙන්නේ ඉතින් උපායාසය තුල තියෙන්නේ විඥානීය නොගලපීම. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න විඥානීය ගැලපෙනවා නම් ඕගොල්ලන් ඉතින් මැරෙන්නේ නෑනේ. දැන් ඕගලන්ට පේනවා මුලින් ඔන්න බැලුවා පානාතිපාත කර කර හිටියා බෑ, අදත්තා දාන කර කර හිටියා බෑ, ඒව අතහැරියා අන්තිමට පළතුරු ගෙඩියක් කාලා අහිංසකව ඉන්නත් බෑ කියලා පේනවා. පළතුරු ගෙඩිය විසි කරලා ධානාතලේ ඉන්නත් බෑ කියන එක පේනවා. එතකොට දැන් ඔන්න එකපාරක් ඕගලන්ට වෙලානේ තියෙන හිතන්නකො බලන්න මේ මිනිස්සෙක් කැටේට හිටියා. එහෙම නැත්තම් බල්ලෙක් වෙලා හිටියා, සතෙක් වෙලා හිටියා, අපායේ හිටියා, ඔහොම ඉඳලා ඇවිල්ලා ඇවිල්ලා ධානාතලවල ඔක්කොගෙම ගිහිල්ලා කැරකිලා කැරකිලා ගිහිනවා එක තැනකවත් ඉන්න පුළුවන් කමක් නම් ඇති වෙලා නැහැ කියන එක තමන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙනම් දැන් පේනවා මේ හැම එකෙම තියෙන නොගලපීම. අරකත් ගැලපුණ එකක්වත් ගැලපුණා නැති එතෙන්ට වෙලා ඉන්නවනේ. එකක්වත් ගැලපිලා නැහැ. එතකොට දැන් මේ විශාල වුණ උපායාසය තුල තියෙන විඥානීය නොගලපීම. ඒක උඩු දුවලා. කලින් පාරක් බැරුණා මේ පාරක් බැ. දැන් ඉතින් දැන් ඇවිල්ලා කල්පනා කරනවා දැන් මොකද කරන්නේ? නොගලපීමම තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඒ උඩු දුවීමට නන්දි වීම වටින්නේ නැහැ. ආපහු මැරලා ඉපදෙන්න වටින්නේ නැහැ කියන එක තියෙනවා. පුන පුනා ඉපදෙනවා කියන එක සපයිද? පුන පුනා මිය යනවා කියන එක සපයිද? ඉපදීමද මැරෙනවා කියන එක සපයිද? මැරි මැරි ඉපදෙනවා කියන එක සපයිද? ආන්න මේ විදිහට බලන්න. ඉතින් ඒක දුක්ඛ ටේබල් එකේ පෙන්වන්නේ. ඒකනේ පෙන්වන්නේ මෙහෙම ගිහිල්ලා. ආපහු ඉපදෙන්න වටිනවද කියන එක. කොයි පැත්තෙන් බැලුවත් ඔන්න ඔය අර්ථයම තමයි තියෙන්නේ. එවනම් අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 11 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ අපි ඩයග්‍රෑම් එකක් ඇඳලා තියෙනවා. වේදනා, මනෝ සංචේතන, ඒ පැත්තින් පරාමාස කාය ග්‍රන්ථේ. ඔයගොල්ලෝ දන්නවා මේ 1-2 රේඛාව වලින් සීලබ්බත උපාදාන එහෙම නිරූපණය කරනවා. ඊට පස්සේ මේ භව කාම තණ්හා, භව තණ්හා, කාම උපාදාන ලඝුණ කරලා තියෙනවා. මෙතන විභව තණ්හාවත් ලඝුණ කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ දෙකයි. ඒ කියන්නේ මනෝ සංචේතනාවේ ඉඳන් පරාමාස කාය ග්‍රන්ථියට එන රේඛාවයි, බයගතේ ඉඳන් වේදනාවට එන රේඛාවයි. ඒ කියන්නේ B දෙකයි B වලින් අපි දන්නවා දික්ටි උපාදානිය තමයි නිරූපණය කරන්නේ කියලා. යම් දික්ටි උපාදානියක් වේද ඒ පරාමාසගතවන්නේ කුමන ධර්මියෝ පරාමාසගතවන්නේද? ආරද්ධ විරිය නැත්තුකගේ සුඛ වශයෙන් ගන්නා වූ සියලු කාම සංඥාවන් පරාමාසගත වෙනවා. ධානාපලලාභියාගේ ආස්වාද ඉන්ද්‍රියට යටත්වන්නා වූ සියලු ධානයෝ පරාමාසගත වෙනවා. මෙන්න මේ ධානය හොඳයි ආදී වශයෙන් මේ විදිහට පරාමාසගත වෙච්ච සුඛ වූ සංඥා වූ ධාන සංඥා වූ කෙසේ පරාමාසය තුලින් ඉවත්වන්නේ? පරාමාසයට යම් දහමක් එම දහම ඇතුළු නොවීමෙන් නැවත ඇතුළු නොවීමෙන් ඉවත්වන්නේද? නැතහොත් පරාමාසයට පිරිසුදු අකලංකෝ වෙනස් නොවන්නා වූ දහමක් ඇතුළත් වීමෙන් ඉවත්වන්නේ? පිළිතුර වෙන්නේ දෙවිනිට සඳහන් කළපු දේ. ඒ කියන්නේ පිරිසුදු චතුරාර්ය සත්‍ය ධර්මෙම ඇතුළත් වීමෙන් තමයි පරාමාසය පිරිසුදු වෙන්නේ. ඉතින් මේක සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ප්‍රඥා ස්කන්ධය මගින් අර දුක්ක ටේබල් එකේගේ අවබෝධී ඒ භාවනාවෙන් තමන් හිතුවා නම් ඉතින් එකපාරක් බල්ලා මෙරලා ඉපදෙන්න වටිනවද කියලා අනිත්‍ය නම් දුක්ඛ නම් ඔහොම ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ හිතුවා නම් ඉපදීපද දැන් කොහොම කළත් අපිට තියෙන්නේ විඥානේ නොගලපීම උඩු දුවනවා මිස. දැන් එකක ඉඳලා ඉඳ බැරි වෙලා මෙතෙන්ට ඇවිල්ලා දැන් ආයි කල්පනා කරනවා දැන් මොකද කරන්නේ? බල්ලෙක් වගේ ජීවිතයක් ගන්නවද? අපාය යනවද? දිවි ලෝක යනවද? බ්‍රහ්ම ලෝක යනවද? ඒක ඉඳලා නේ ඇවිල්ලා තියෙන්නේ. ගැලපුණා නම් එන්නේ නැහැ නේ නොගලපීම. එතකොට එහෙනම් පුණ පුණා ඉපදෙන එක මේ යන්නේ ඉපදීපද මැරෙන එක මැරි මැරි ඉපදෙන්නේ මේක සපයිද කියන කෙනෙක් කල්පනා කරලා බලන්න ඕනේ. ඒතර චතුරාර්ය සත්‍ය ධර්මයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට හොඳ උදාහරණ තමයි කොමෝඩ් එක. කොමෝඩ් එක පිරිසුදු වෙන්නේ ඒක පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි, කිමිකල් එක දාලා සුද්ධ කරනවා කියන එක. ඒතර චතුරාර්ය සත්‍ය ධර්මයේ දැමීමෙන් තමයි මේක මේ පිරිසුදු වෙනවා කියන එක තියෙන්නේ. එතකොට ඉතින් මේ විදිහට මේක බැලුවොත් ඉතින් මේකේ ඔය දිට්ටි උපාදානේ ඉතින් ඒකෙන් සක්කාය දිට්ටිය සහ එහා සම්බන්ධ ධර්ම ඉවත් වෙනවා සම්පූර්ණයෙන්. එතකොට දැන් මේකේ කොහොමද භාවනාව කරන්නේ? එතකොට මේකේ මේ භාවනාවට ඉතින් අපිට මේ පළවෙනි ස්ලයිඩ් එකේ මේ දෙවෙනි ස්ලයිඩ් එකේම ඔකේ තියෙනවා. ඒ කියන්නේ මේ අමෝහ කුසල මූලය කියන එක තියෙනවානේ. මේකේ අමෝහ කුසල මූලය හොඳට හිතන්න. මේ භාවනාවේ ප්‍රඥාව අප වෙනවර නිබ්බාන රතනන්ති කරිත්ව ආශ්චර්ය භාවයෙන් අතුලක්. නිවන රත්න කොට ආශ්චර්ය භාවයෙන් අතුලයි කියලා හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන කුසලයාගේ ඉපදීම ඒ නුවණින් දැකීමක් ඒක තියනවාද මේක අමෝහය කියන එක. එතකොට එහෙමනම් අර මැණික් හාරහාර ඉන්නවා කියන එක නෙමෙයි හොඳ එක. මොකද ඒක හාරන්නේ නැති කියන එක. ඒ කියන්නේ සංස්කාර කරනවා කියන එක නෙමෙයි. සංස්කාර නොකරි මොන සංස්කාරය කරා දැන් ඉතින් රස්සාවක් කරනවා අපි හිතමු අදත් ආදානේ. එතකොට කෙනෙක් හිතනවා අර රස්සාව හම්බුනා නම් හොඳට කාලා ඉන්න පුළුවන් කියලා. ඒක කරනවා කියන එක නෙමෙයි රතණය වෙන්නේ මොකද්ද? ඒක නොකර නිකන් ඉන්නවා කියන එක. සංස්කාරයන්ගෙන් අයින් කිරීම කියන එක තමයි ඒකේ. එතකොට මේ පාණාතිපාත වැනි අකුසලයන් ඉවත් කරමු. ඉතින් ඕකම ඇති භාවනාවට. නිර්වාණ රතනන්ති කරිත්ව ආශ්චර්ය භාවෙන් අතුලං කියලා හිතන්න බලන්න දස කුසලයක් එක්ක. ඒකම භාවනාවක් වෙනවා. පුදුමාකාර භාවනාවක් එතන. ඊළඟට බලන්න ඒක කරලා බලන්න අවිතක්ක අවිචාර සමාධි. මේක නිකන් නෙමෙයි බලන්න ඕනේ. මේක බලන්න ඕනේ සවිතක්ක සවිචාර සමාධිය, අවිතක්ක විචාර මාත්‍ර සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය. වම් පැත්තේ ඉඳන් පටන් අරගෙන එන්න. දැන් අපි දන්නවනේ සවිතක්ක සවිචාර සමාධිය ඕගලන්ට හොඳට පුරුදුයි. දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ, අරිය විහාරේ, ආනන්ද විහාරේ. ඒක ඇතුළෙත් අපි බැලුවානේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. මතකද? අනුලෝම වශයෙන් බැලුවා සවිතක්ක සවිචාර දුකයි කියන එක. අර භවපච්චා ජාති ජාති දුකයි. දිබ්බ විහාරේ උක තිබුණානේ. ඒ පාර ඒකින් මෙත්තාවට ආවා. හැමදාම බැන බැන ඉන්න කතාවක් නැතුව නේද? කෑම කන්න ගිහලා සීයා බැන බැන ඉන්නේ නැතුව අර මෙත්තාව එනම් හානිය වෙලා තියෙන කියලා ඒක ආවා. ඊට පස්සේ ඒකෙන් දුකයි දුක්ඛ සමුදයයි කියන එක තේරුම් අරගෙන අන්න අපි ආවා අරිය විහාරේට. අරිය විහාරේදී කිසිම දෙයක් ගන්නෙ නෑ. අතහරිනවා කියන එක තියෙනවා. එනකන් ආනන්ද විහාරේට ආවා. එතනින් අපිට පෙනුණා නිව සංඥා නා සංඥායතන වාගේ සංස්කාරයන් හිටන් අපි අතහරින. දැන් ඊළඟට ඔක ප්‍රතිලෝම වශයෙන් යනවා. අපි ඒක බාව දේශ භාව අදෝස භාවනාවදී ඒක ආව කළා නේ. එතකොට ඒ කියන්නේ අපි බලනවා දැන් මම නිව සංඥා නා සංඥායතන වාගේ දේවල් අතහරිනවා නම් ඒ සංස්කාරයන් නිසා මං අත්ත වෙන්නේ නේ. ඒක නිසා අත්ත සංඥාව යනවා. ඒ කියන්නේ අරූප ධාන සංඥාවන් හිටන් අතහරින. අරූප ධාන සංඥාවන් අතහැරියාම මට රූපයට නිත්‍යයි කියලා කතාවක් එකතු කරන්නේ මේ අන්න සුභේ කතාව. දැන් ඒක එහෙම බලපු එක්කෙනාට දැන් ඔයගේ මනස නැංගෙන්න ඕනේ. ඒක බලලා නැංගුණාට පස්සේ දැන් බලන්න අවිතක්ක සවිචාර සමාධියෙන් එන අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. පේනවද මෙතන මේ කාම විතක්කයන් නැති වෙනවා සවිතක්ක සවිචාර සමාධිය මෙත්තාවෙන්. විචාරයෝ නැති වෙන්නේ අපි අමෝහ පාරේ යන සංස්කාරය ඉවත් කිරීම කියන එක. මැණික් කරණ එක නෙමෙයි, හාරණ එක නෙමෙයි, රස්සාවට යන එක නෙමෙයි, ඒක අතහැරීම තමයි හොඳ නිවනත් එක්ක. එතකොට මේක සම්බන්ධ වෙනවා. පේනවද? එතකොට මෙතන මේ කාරණා තුන බලන්න. එතකොට භවය යන විතක්කයක් නැත්නම් ඉතින් ව්‍යාපාද විතක්කයෝ නැති වෙනවා. පේනවද? මේ ධර්මයේ කාරණාවට කාරණාව සම්බන්ධයි. එතකොට අපි වම් පැත්තේ ඉඳන් දකුණට ආවා. දකුණ පැත්තේ ඉඳන් ආපහු වම් පැත්තටත් යන්න පුළුවන්. ආපහු අලෝභය දක්වාම යන්න පුළුවන් කියන එක තියෙනවා. මෙතන මේ කාරණාව හොඳට බලන්න. හරහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සවිතක්ක සවිචාරයේ එතනම භාවනාවෙන් ආපහු යන නිබ්බානං රතනන්ති ඔතෙන් තමයි යවෙන්නේ. එතකොට ඉතින් මේක තමන්ගේ දක්ෂතාවය අනුව තමයි. එතකොට අදි ප්‍රඥා ශික්ෂාව අරූප ධාන කුසලයේ මොකක්වත් අල්ලගන්නේ නැහැ. මම මේවා අරූප ධාන කිසිවක් අල්ලා ගැනීමක් නැතුව ඉවර වෙනවාද කියන එකයි. ආපහු යන්නේ කොහටද? නිබ්බානං රතනන්ති. පහළට එනවා උඩටමයි යන්නේ. අන්න ඒකයි තියෙන්නේ. එතකොට ඒක ඉතින් පුදුම භාවනාවක්. මම මේක බැලුවාම එන්න එන්නම ඒක ඉතින් Tamanට හැකි හැකියාවේ හැටියට මේකේ ගමන් කරන්න. පග් ගන්න නිමිත්තට ආවත් ආපහු යන්නේ සම්මාදිට්ඨියෙන් සම්මා සමාධියට ඇවිල්ලා ආපහු යන්නේ ඌඩටමයි. එතකොට ඒක හොඳට බලාගෙන යන්න. ඉතින් මේවයි ගැඹුරුට භාවනාවන් ගොඩක් කරන්න පුළුවන්. එතකොට මේකේ මේ ආශ්‍රයයන් අතර මෙහෙම මෙතන බලලා ආශ්‍රයයන් කියන එක විරිය හතර හැටියට ඒක මතක තියාගන්න. එතකොට ඒක සිහි කරලා බලලා බ්‍රහ්මචර්යේසනාව අපි පෙන්නවා. මේකේ අර මේ කාරණාවන් සම්බන්ධ වෙනවා කියලා දෙක එකට යනවා තුන දෙකට යනවා කියලා කිව්වා. ඉතින් ඒව මතක තියෙනවා නම් ඒවත් හොඳට ඒක බලන්න පුළුවන්. මේ ධර්මයේ මේක හරි නේද, මේක මෙහෙම නේ කියන එක Tamanට වැටහෙනවා. එතකොට ඉතින් ප්‍රඥා ස්කන්ධය කියන එක. ඉතින් මෙතෙන්ට ආවම ආශ්‍රයන සීමී ඥානෙ ආන්න ඕගොල්ලෝ ඇවිල්ලා තිනවා පහව දුක්ඛ ටේබල් එකේකට. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගියයි කියලා ගන්න වටිනවද? මගියයි කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දිවීම වටින්නේද? නන්දිවීම වටින්නේ නැත්නම් දුකවන්නේද සුඛවන්නේද කියන එක. එතකොට මේ විදිහට මේ භාවනාවන් කරන්න පුළුවන්.